To start the debate, Honorable Dr. Anil Jayanta, you have 14 minutes.
Bahumathma stuti garu kathanayakathumani ada dina vivadayata idiripat karanne
Order please, deputy speaker will come to the chair.
Honorable Anil Jayanta, you may continue, please.
Bahumathma stuti. අද දින මේ ඉදිරිපත් කරනු ලබන්නේ විශේෂයෙන්ම මැද පෙරදිග ඇතිවෙච්ච ගැටුම්කාරී මේ යුදමේ තත්ත්වේ නිසා ඇතිවෙච්ච බලපෑම ලංකාවට ඇතිවෙච්ච බලපෑම විශේෂයෙන්ම මහා ජනතාවගේ ඒ සහන සැලසීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනවා රුපියල් බිලියන 100ක විශාල සහන පැකේජයක් මේ සහන පැකේජයට මුදල් සම්පාදනය කරගන්නා ක්‍රමවේදී එක් පියවරක් විදියට ඉන් බිලියන 71.7ක් පරිපූර්ණ ඇස්තමේන්තුවක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා තමයි මේ වැටකටයුතු සිද්ධ වෙන්නේ විශේෂයෙන් මෙහිදී අවධාරණය යොමු කරන්නට ඕනේ පරිපූර්ණ ඇස්තමේන්තු බොහෝ අවස්ථාවලදී ඉදිරිපත් කරනකොට ඒ අවුරුද්දේ අයවැයෙන් අනුමත කරගත්තු වැය ශීර්ෂය වැය සීමාවන් ඉක්මවල යනවා ඒ වැය සීමාවන් වැඩි වෙන අවස්ථා දකින්න තියෙනවා. නමුත් අපි 2025 වර්ෂයේදීත් ලංකාවේ දැවැන්තම අර්බුදයකට මුහුණ දීලා දිත්තසුනි කුණාටුවේදී රුපියල් බිලියන 500ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් අනුමත කරගත්තා. ඒ සඳහා මුදල් සම්පාදනය කරගත්තේ ආණ්ඩුව විසින් අතිරේක එකතු කරන ලද බදු මුදල් සහ ආදායම් වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් විදිහට මිසක් අලුතෙන් ණය අරගෙන නෙවෙයි. ඒ වගේම වියදම් වැඩි කරන්න සිද්ධ වුණේ නැහැ. එතකොට මේ මැද පෙරදිග යුදමේ තත්වයෙන් ඇතිවෙච්ච අපි ලබා දෙන සහන පැකේජයටත් රුපියල් බිලියන 100ක මුදල් ලබා ගන්නේ අතිරේක වියදම් වැඩි කරලා නෙවෙයි ණය ලබාගෙන නෙවෙයි තියෙන වියදම් කළමනාකරණය කරලා. ඒ තමයි මූල්‍ය විනය පිළිඹිබු කරන එක්තරා සංකේත සාධකයක් බවට පත් වෙන්නේ. අද අපි ඉදිරිපත් කරන පරිපූර්ණ ඇස්තමේන්තුව බිලියන 71.7ට අමත කලින් මේ සමස්ත පැකේජයේ රුපියල් බිලියන 100ක් මේ රුපියල් බිලියන 100ෙන් අප්‍රියල් මාසයේදී ඉක්මනින් ගෙවීම සිදු කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ අයවැය සංචිත පාවිච්චි කරමින් සහ ඒ වැය ශීර්ෂයන් කළමනාකරණය කරමින් මීට පෙර ඉදිරිපත් කළ රුපියල් බිලියන 20ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේ අනුමත කළා. එහිදී අපි යොදාගත්තා විශේෂයෙන්ම මහාමාර්ග අමාත්‍යාංශයේ යටතේ යම් වැය ශීර්ෂ ගණනාවක් ඉතුරු වෙලා තිබුණු මුදල් මේ සඳහා භාවිත කළා. එතකොට අද ඉදිරිපත් කරන ලබන මේ පරිපූර්ණ ඇස්තමේන්තුවේ ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය කරනවා මේ වෙනකොට ප්‍රතිපාදන ලබා දී තියෙන මුදල් ප්‍රමාණය වෙන රුපියල් බිලියන 47.1 අතහැරලා කියන රුපියල් බිලියන 100ෙන් දැනටම ප්‍රතිපාදන 47.1කට ලබා දීලා තියෙනවා. ඉතුරු වෙනවා රුපියල් බිලියන 52.8ක්. ඒ ප්‍රතිපාදනයේ ලබා ගැනීමත් ඒ වගේම මම කලින් සඳහන් කළා කලින් අවස්ථාවේදී වියදම් ඉක්මන් කර ගැනීම සඳහා රුපියල් බිලියන 18.9ක් ට්‍රෙෂරි මිසලේනියස් අයවැය සංචිත වලින් ලබා දුන්නා. ඒ 18.9ක් ලබා ගැනීම සඳහා තමයි ඒ එකතුව 71.7ක් බවට පත්වන්නේ. මේ සම්බන්ධ වෙන ඉතාමත් වැදගත් වෙන්නේ අපේ ආණ්ඩුව යටතේදී අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා විශේෂයෙන් අර්බුදයකින් මුහුණ දීලා තියෙනකොට රට ඉදිරියට අරගෙන එනකොට මුහුණ දෙන ලද අපිට පාලනය කරන්න බැරි අද අභ්‍යන්තර ගැටලු තියෙනවා පරිපාලනයේ ගැටු විවාහාත්මක ප්‍රශ්න අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපිට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච මේ දිත්තසුලි කුණාටුවත් මැද පෙරදිග යුද්ධයත් අපේ පාලනයෙන් එපිට තිබුණේ ඒ අතතේදී අපි දුන්නු සහන පැකේජයේ විස්තර ටිකක් කියන්න මම කැමතියි. මේ රුපියල් බිලියන 100 සහන පැකේජයේ පළමුවෙන්ම දැනටම අස්වැසුම ලාභීන් ඔවුන් ඉතාම අවදානම් කලාපයක ඉන්නේ. ඒ නිසා ඔවුන්ට ලැබෙන මොකද මේ මැද පෙරදිග යුද්ධය නිසා අපි අපේක්ෂා නොකරපු මට්ටමින් යම් ආකාරයකට වෙළඳපළේ මිල ගණන් වැඩි වුණා. ආහාරමේ නොවන භාණ්ඩ තෙල් මිල වැඩිවීම, ගමනාගමනයේ රක්ෂණ ගාස්තු වැඩිවීම නිසා උද්දමනයටත් යම් ආකාරයක බලපෑමක් පැන නැගිලා තිබුණා. නමුත් එය දැනට අපි පාලනය කරන්න පුළුවන් මට්ටමක තියෙනවා උද්දමනයේ ඒ රාමුව ඇතුලේ. කෙසේ වෙතත් අපි වේගයෙන් අර ඉලක්කගත ප්‍රජාවට සහන වේගයෙන් ලබා දිය යුතු ප්‍රජාවට ලබා දීමේ අරමුණින් තමයි අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා රුපියල් 7500ක්, 5000ක් සහ 2500 බැගින් පවුල් 17 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයට මේ වෙන්කිරීම සිදු කරනවා රුපියල් බිලියන 8475ක්. ඒ වගේම තමයි ගොවීන් සඳහා ඌ අවශ්‍ය පොහොර සහන ආධාරයේ ලබා දීම, දැනට ලබා දෙන වී වගාව සඳහා රුපියල් 25000ක් මෙට්‍රික් ටොන් එකකට ලබා දෙනවා. එය රුපියල් 5000කින් වැඩි කරමින් හෙක්ටයාර් 500000ක් වෙනුවෙන් මේ සහන ආධාරයට මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා. ඒ වගේම වීවගාවට අමතරව තියෙන වෙනත් ශේෂ්ත්‍ර භෝග සඳහාත් රුපියල් 3000කින් කෝර සහන ආධාරය වැඩි කරනවා හෙක්ටයාර් 50000ක් සඳහා. ඊට අමතරව යූරියා පොහොර මිටියක සඳහා ලබා දෙන වෙළඳපළේ මිල උච්චාවචනයේ වළක්වා ගනිමින් ස්ථාවර මිලකට වෙළඳපළෙන් 10200කට අලෙවෙන අවස්ථාවේදී ඒ සඳහා රුපියල් 3000ක සහන ආධාරයක් ලබා දෙනවා. මෙන්න මේ පොහොර සහන ආධාරය සඳහා රුපියල් බිලියන 3850ක වෙන් කිරීමක් සිදු කරනවා මේ පරිපූර්ණ කැස්තමේන්තුව ඇතුලේ. ඒ වගේම කුඩා තේ වැවිලිකරුවන් සඳහා පෝර සහන ආධාරය ලබා දෙනවා කිලෝග්‍රෑම් 50ක ඒ පෝර මිටික් සඳහා රුපියල් 5000 බැගින් එවැනි පෝර මිටි 105කට මුදල් වෙන් කිරීම කරනවා රුපියල් බිලියන 2.5ක් මිලියන 2500ක්. වගේම දීවර කර්මාන්තය වේගයෙන් අපි අවධානයට ලක් වෙන්න පුළුවන්. ඒ සඳහා රුපියල් බිලියන 4121ක් වෙන් කරනවා ප්‍රධාන ශේත්‍ර දෙකකදී. එක් දින යාත්‍රා තෝරා ගැනීමට ලක් කරනවා යාත්‍රා 35000ක් වෙනුවෙන් දිනකට පෙට්‍රල් ලීටර භාවිත කරන ඉන්ධන ලීටරයකට මොන වර්ගයෙන් භාවිත කළත් රුපියල් 50ක් දින 25ක් මේ දීවර කටයුතු වල නියැලෙයි කියලා අපේක්ෂා කරමින් මේ සහන ආධාරය ලබා දෙනවා. ඒ අනුව මාස 3කට මේ සහන ආධාරය ලබා දෙනවා. එක් මාසයකට එක් දීවරයකට 31250යි. ඒ වගේම බහුදින යාත්‍රාවලට මේක එක්වර පමණක් ලබා දෙන්නේ 150000 බැගින්, දීවර යාත්‍රා 5600ක්, ඒ අනුව දීවර යාත්‍රා 40600කට තමයි රුපියල් බිලියන 14121 වෙන් කරලා ලබා දෙන්නේ. ඒ වගේම විදුලි පාරිභෝගිකයන්ටත් මේ විදුලිය නිෂ්පාදනයේදී ඉන්ධන භාවිත කිරීම නිසා යම් ආකාරයක ඒ විදුලිය මිලට බලපෑමක් සිද්ධ වුණා. නමුත් අපි මේ අවස්ථාවේදී මැදිහත් වෙලා මහ භාණ්ඩාගාරයේ විසින් පල්ලැහැ කාණ්ඩ විදුලිය පරිභෝජනය කරන පල්ලැහැ කාණ්ඩ වලට සහනයක් ලබා දුන්නා. විදුලි ඒකක 180ට අඩුවෙන් භාවිත කරන අය වෙනුවෙන් සහන සැලසීමක් විදියට රුපියල් බිලියන 15300ක් වෙන් කරා. ඊට අමතරව ඉන්ධන මිල ගණන් වල මිල වැඩිවීමටත් සහන ආධාරයක් ලබා දුන්නා. ඩීසල් ලීටරයකට උපරිමයේ රුපියල් 100ක් දක්වාත්, පෙට්‍රල් ලීටරයකට උපරිමයේ රුපියල් 20ක් දක්වාත් මේ සඳහා මේ සහන පැකේජය යටතේදී රුපියල් බිලියන 57ක් මිලියන 57000ක් වින් කරනවා. ඒ අනුව අනෙකුත් සහන ලබා දීම සඳහා තවත් රුපියල් බිලියන 8754ක් වින් වෙනවා. මේ අනුව තමයි මේ සමස්ත සහන පැකේජය තියෙන්නේ වෙන්නේ. ඒ සහන පැකේජ ඇතුලේ දැනටමත් මේ මම සඳහන් කරපු ශේත්‍රවලට රුපියල් බිලියන මිලියන 47167ක් ගෙවලා තියෙනවා. ඉතිරි 52833 සහ මහ භාණ්ඩාගාරයේ සංචිතවලට ලබා දිය යුතු මිලියන 18900 තමයි මේ පරිපූර්ණ කැස්තමේන්තුවෙන් අපි වෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඉතාමත් වැදගත්ම කාරණය මම කලින් සඳහන් කර මේ වියදම් වැඩි වෙන්නේ නැහැ. එයින් පෙන්눔 කරන්නේ අපේ මූල්‍ය විනයේ තත්ත්වය ගැන ඉතා විශිෂ්ට ආකාරයකට මේ මූල්‍ය විනය පවත්වාගෙන යනවා. මේ මූල්‍ය විනය පවත්වාගෙන යෑමේදී වියදම් කළමනාකරණය එක් පැත්තකින් වැදගත් වෙනකොට අනෙක් පැත්තෙන් ආදායම් කළමනාකරණය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි අපේක්ෂා කරන ආදායම් ඉලක්ක සියල්ලම අභිබවල තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට මාස 7ක් ඉක්මවලා ජූලි 31 වෙනකොට අවුරුද්දක් ඇතුළත අත්පත් කරගත යුතු ඉලක්කයෙන් 65%ක් අත්පත් කරගෙන තියෙනවා. එයින් අදහස් වෙන්නේ මේ වේගයෙන්ම මේ ඉලක්කයෙන්ම ගමන් කළොත් වර්ෂය අවසාන වෙනකොට 112%ක මට්ටමකින් ආදායම එකතු කරගන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් දන්නවා වර්ෂය අවසාන වෙනකොට අපිට වැඩිපුර ආදායම එකතු කරගන්න පුළුවන්. ඒ නිසා ඉතාම මම සඳහන් කරන්න කැමති රු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ආදායම් ඉලක්ක කිසිදු ගැටලුවකින් තොරව අත්පත් කරගැනීමේ පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව වෙන් කරලා තියෙන සියලු වියදම් ඒ නිසියාකාරයට වියදම් කරලා ඒ අදාළ සංවර්ධනයට අදාළ වියදනුත් මහ ජනතාවට අදාළ කරන අනිකුත් සේවා සැපයීම් සියලු කටයුතු සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. මේ තත්ත්වය තවත් අපිට විස්තරාත්මකව තොරතුරු ලබා ගැනීමට විවිධාකාරයේ ආණ්ඩුව පිළිබඳව හෝ අපි කරන වැඩ කටයුතු පිළිබඳව සමාජය ඉදිරිපත් කරන තොරතුරුවලදී විශේෂයෙන් මේ සමාජ මාධ්‍යවල විවිධ වැරදි තොරතුරු ප්‍රචාරණය වෙනවා. නමුත් අපිට බලන්න සිද්ධ වෙන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඒ වගේම ලේඛනගත නිල තොරතුරු හරහා ඉතින් කුමන ආකාරයක බැලුවත් අපේ මේ ආර්ථික ගමන් මග මේ අභියෝග හමුවේ ක්‍රමිකව ස්ථාවරව ඉදිරියට ගමන් කරමින් තියෙනවා. ඒ අනුව ජනවාරි සහ ජූනි අර්ධවාර්ෂික රාජ්‍ය මූල්‍ය වාර්තාව ඉදිරියේදී ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අනුමත කළා. ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒයි පෙන්නුම් කරනවා පළවෙනි මාස 6 ඇතුළතදී රුපියල් බිලියන 9.5ක අයවැය අතිරික්තයක් ඉදිරිපත් කළ තියෙන එකට විශේෂයෙන් බලපාලා තියෙන්නේ මේ මම කලින් සඳහන් කරපු ආදායම් එකතු කර ගැනීමේ ප්‍රගතිය කියන කාරණේ. ඒ නිසාම අපිට අතිරේකව සැලසුම් කරාට එහා අනවශ්‍ය ආකාරයට ණය ගැනීමේ අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. ණය තිරසරභාවය අපිට පවත්වාගෙන යෑමේ ඉඩකඩ තියෙනවා. මේ කරුණු කාරණා නිසා අපේ මේ ආර්ථික වර්ධනයෙන් ඉදිරියට යන්නට ඕනේ, ආයෝජන කැන්දන්නට ඕනේ. ඒ කටයුතු සඳහා වැදගත් වෙන්නේ ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරගන්න එක. අපි විවිධ අඩුපාඩු සහිතව බාධක මැද යම් ආකාරයකට මෙන්න මේ ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරගැනීමේ ක්‍රියාමාර්ග ගණමින් ඉන්නවා. ඒ වගේම ඒ ආයෝජකයන්ට නිසි පරිදි ආයෝජනය කරන්න පුළුවන් සමබිමක් නිර්මාණය කරමින් තියෙනවා, තාක්ෂණයේ කැඳවීමින් තියෙනවා. ඒ අනුව ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම කරනු ලබන විවිධ ආයතන අතරින් S&P ආයතනය විසින් Standard & Poor's ආයතනය විසින් ජූලි මාසයේදී ණය ශ්‍රේණිගත කිරීම කලින් ශ්‍රේණිගත කරපු මට්ටමේම පවත්වාගෙන ගිහින් තියෙනවා. අපි විශේෂයෙන් ඉතන අවධානය යොමු කරන්නේ CCC+ කියන මට්ටම. ඉතන අතිරේක වර්ධනයක් ලැබයි. කලින් තිබිච්ච මට්ටම පවත්වාගෙන යන්නේ අපි දැඩි ගන්නේ ප්‍රශ්නයකට මුහුණ දීලා දිත්ත සුලුකුණාට ඇවිල්ලා ඒ වගේම මැද පෙරදිගේ යුදමේ තත්ත්වයේ තියෙන ඒ පසුබෑමේ බලපෑම යටපත් කරමින් තමයි මේ තත්ත්වය ආරක්ෂා කරගෙන තියෙන්නේ, ස්ථාවරභාවය පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ වගේම මේ S&P එකෙන් ඊට අමතරව ඉදිරිපත් කරනවා විශේෂයෙන් මේ ආයෝජකයන්ගේ විශ්වාසයේ තහවුරු කර ගැනීමේදී කොහොමද ඔවුන්ගෙන ආයෝජන නැවත ඩොලර් වලට පරිවර්තනය කරලා ආපසු අරන් යෑමේ හැකියාව පිළිබඳ දර්ශකය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒක CCC+ කියන දර්ශකයෙන් B- කියන තත්වයට ඇවිල්ලා
තියෙනවා. ඩොක්ටර් අනිල් ජයන්ත, you have 2 minutes left.
බොහොම ස්තුතියි. ඒ අනුව අපිට පේනවා මෙන්න මේ විශ්වාසවන්තභාවයේ ඉදිරියට ළඟා වෙලා තියෙනවා. ඒ අනුව ඔවුන්ගේ වාර්තාවේ සඳහන් කරනවා near payment crisis එකක් පැන නගින්නේ නැහැ. හැබැයි අපි මේ ස්ථාවරත්වයෙන් ඉදිරියට ගමන් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම මේත් එක්කම තවත් ජාත්‍යන්තර ආයතනයක් වෙන International Institute of Finance ඒ මූල්‍ය ආයතනය විසින් ඌමාරු සහ පරිවර්තනය කිරීම පිළිබඳව මේ විශේෂයෙන්ම ආයෝජකයන්ගේ ආයෝජන විශ්වාසයේ සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න තහවුරුව ලබා දෙන ගමන් මේකට පාදක වෙන්නේ IIF International Institute of Finance වලින් ලබා දෙන තහවුරුව. එයිදී විශේෂයෙන් අපිට අවධානය යොමු කරනවා ඩෙට් ට්‍රාන්ස්පරන්සි ණය පාරදෘශ්‍යභාවය පිළිබඳ වාර්තාවත් ඒ වගේම ණය හිමියන් එක්ක තියෙන සම්බන්ධතාවය පවත්වාගෙන යාමත්. එහිදී විශේෂයෙන්ම අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒකක 6.3කින් ඉදිරියට ඇවිල්ලා මෙන්න මේ වර්ධනය අත්පත් කරගත්තු රටවල් අතරින් විශේෂයෙන්ම 4 වෙනි ස්ථානයට ළඟා වෙන්න. මේ සියලු කාරණා කරුණු කාරණා වලින් අපිට පෙන්눔 කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මූලික අඩිතාලම ආයෝජකයන්ගේ විශ්වාසය දැමීම සඳහා අපි තහවුරු කරමින් තියෙනවා කියන කාරණේ. ඒත් එක්කම මෙම தத்துவයේ ගැට ගැහෙනවා අපේ උපాయ මාර්ගික වියදම් කළමනාකරණයේදී ගියවර අයවැයේදී ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. අපි මේ අභියෝග ජයග්‍රහණය කරන්න අපිට අනිවාර්යයෙන්ම තිරසරසා සියලු දෙනා සම්බන්ධ වෙන 107කට වඩා වැඩි ආර්ථික වෘද්ධියක් ළඟා කර ගැනීම සඳහා යන්නට ඕනේ. ඒ සඳහා කටයුතු අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒට අවශ්‍ය කරන මේ කරුණුලට අමතරව අදාළ නීතිමය රාමු අපි ස්ථාපිත කරන්න පුළුල් කරන්න කටයුතු යෝජනා කරනවා. ඒ අනුව ඉන්වෙස්ට්මන්ට් ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක දැනටමත් සියලු කටයුතු ඒ අවසානයි නීතිපති දෙපාර්තමේන්තුවට අපි අවසරය ලබා ගන්නවා. දැනටමත් ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන්නේ යම් සංශෝධන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ සංශෝධන ඉදිරිපත් කරාට පස්සේ ඉදිරියේදී අපි මේ පනතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ජාන්ත you have exhausted your allocated time.
තප්පර 10යි මම අවසන් කරනවා ගරුණීය කතානායකතුමනි. මේ අනුව මම අවධාරණය කරන්න කැමති අද ඉදිරිපත් කරනු ලබන මේ පරිපූර්ණක ඇස්තමේන්තුව මගින් පෙන්눔 කරනු ලබන මූල්‍ය විනය මුදල් පාලනය මේ ආකාරයෙන් පවස්ථා ගනිමින් අපිට මේ ඔරොත්තු දීමේ හැකියාව මත මේ ආර්ථිකයේ දියුණු කරන්න අවශ්‍ය පදනම මේ පරිපූර්ණක ඇස්තමේන්තුවෙන් ලබා දෙන ගමන්ම අවදානමට ලක් වෙන ජනතාවට සුවිශේෂු සහන සැපීමට මේ උදව් උපකාර වෙනවා කියන කාරණය සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.